இது தம்மாலங்கார அரியதுன்னாசை அதியோ அப்போ இசை இசைந்த சகல ரஜமான் யாரே அத்வதி சுவாமிநாதி அத்தியோ சேலு ஆகிய மகா சங்கரத்தின்சா அப்போ பிக்ஷுனி நாசிலாகின் சா பெமில சிட்டு உபாசக உபாசிகா மாத்மாத்மீன் அவசராய் මෙම අවස්ථාව අපේ මොණ්ඩාගල ප්‍රදේශයේ ජනතාවට අති දුර්ලභ අවස්ථාවක්. ඒ කියන්නේ අපි බෞද්ධ වශයෙන් පිටියත් අපිට බුදු දහම පිළිබඳව සැබෑ යථාර්ථයේ වටහලා දුන්න අපේ අති ගෞරවනීය අරහතුන් වහන්සේ විශේෂයෙන් මේ වගේ අවස්ථාවකට කැඳවා ගැනීමට ලැබීම ගැන මොණ්ඩාගල දිස්ත්‍රික්කයේ ජනතාව වශයෙන් අපි සියලු දෙනාම සතුටු විය යුතුයි. විශේෂයෙන්ම වැරඩියගේ බුදු දහම නිවන් මග නැවත මතු කර දේශනා කරන ලද උන්වහන්සේට මම ගෞරවපූර්වක ආරාධනය කරනවා මෙතන සිට ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස.
හොඳයි පින්වතුනි, කවුරු සාදුකාරයක් දීලා නමස්කාරය කියවන්න පන්සිල් සමාදන් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, တတိယံපි සංඝං සරණං ගච්ඡාමි, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, බෞද්ධ කැටියට ඒකායන පරමාර්ථය ඒකායන නිට්ඨාව නිවන් අවබෝධ කර ගැනීම මේ දුක් පැවැත්ම අවසන් කරලා ඒ නිබ්බාන තත්වයට පත්වීම මේ දුක් පැවැත්ම තුලයි සියලු මිනිස්සු සත්වය භූතය පිරේතයෝ දෙවි දේවතාවෝ අර ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම සියලු ආකාර වූ මේ දුක් දෝමනස්ස ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස විඳින්නේ මේ සියලු දේ මේ සියලු ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම මරණ ධම්ම බෞද්ධයෙකුට විතරක් නෙමේ සිංහල මිනිහෙකුට විතරක් නෙමේ අබෞද්ධයෙකුටත් ක්‍රිස්තියානිකාරයෙකුටත් සුදු හමක් තියෙන කෙනෙකුටත් කළු හමක් තියෙන කෙනෙකුටත් මේ ලෝකයේ මනසක් ලැබිලා උරුම වෙලා උපන් හැම කෙනෙකුටම තේරුම් ගන්න පුළුවන් මේ වයසට යන එක මැරෙන එක රෙදි රෝග හැදෙන එක නැවත නැවතත් උපදින එක ඒක බෞද්ධයෙකුට විතරක් නෙමෙයි ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ දහම එදා බුදුහාමුදුරුවෝ දේශනා කළේ බෞද්ධයන්ට නෙමෙයි බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන කාලේ අපි අද සම්මතයෙන් හිතන තීරණය කරන මවාගෙන ඉන්න එකම බෞද්ධයෙක් හිටියේ නැහැ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට රටේ තිබුණේ උපනිෂද් ධර්මය වේදාගම ශිවාගම ජෛන ආගම මේ වගේ බ්‍රාහ්මණ ආගම් 64ක් තිබුණා කියලා මහා බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ ධම මේ භව උදුරා දමන්නට උපකාරක ධම රාග භව ද්වේෂ භව මෝහ භව හිතේ උපදින දෙයක් එතකොට ඒ රාග භව ද්වේෂ භව මෝහ භව හිතේ උපදිනවා නම් ඒක රාග භව ද්වේෂ භව මෝහ භව එනිසා බුදුහාමුදුරුවෝ සියලු පරිබ්‍රාජිකයන්ට නිගණ්ඨයන්ට තීර්ථකයන්ට ජෛන මහාවීරතුමාගේ ගෝලයන්ට ශ්‍රාවකයන්ට මේ සියලු දෙනාට බුදුහාමුදුරුවෝ දේශනා කළ දහම මේ රාග භව ද්වේෂ භව මෝහ භව නැමැති කෙලෙස් භව හිතේ උපදින කිලුටු භව කෙලෙස් භව කලු භව උදුරා අස්කරන්නට උපකාරක ධම එනිසා මේක මිනිස් සංහතිය තියන දාකල් කවදාහරි මනසක් තියන මිනිස්සු ජීවත් වෙන තාකල් මේ බුදු දහම උපකාරක වෙනවා මිනිස්සුන්ට තමන්ගේ සිතුවිලි පරම්පරාව පිරිසිදු කරගන්න. කුසලස්ස උපසම්පදා කියන තත්ත්වයට පත්වෙන්න. කුසල අස්ස කුණු සලාහැර අස්කරන්න. එතකොට මේ කුණු කිලුටු කෙලෙස් ගති තමා ප්‍රියදේට ඇලීම නිසා හිටේ ඇතිවන රාග බව තණ්හාව. ආශාව ලෝභය උපාදානය කරගන්න මුල් වෙන්නේ මේ රාග භව ද්වේෂ භව ඒ වගේම රාග භව කුණු කිලුටු කෙලෙස් කටි උපදවනවා වගේම ඒ රාගයෙන් උපාදානය කරගත්තනම් යම ඒ උපාදානය කරගත්තදී අල්ලගත්තදී අයිති කරගත්තදී එකතු කරගත්තදී විපරිණාමයට පත් වෙලා ඒක විනාශ වෙනවා අන්‍යතා භාවයට පත් සබ්බේ මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ මේ ධර්මතාවයට අසු නොවන කිසිවෙකුත් කිසි දෙයකුත් කිසි තැනකුත් ගහකොළ විතරක් නෙමේ සියලු සබ්බේ ධම්මා අනාත්තාටි ඒ නිසා මේ සියලු දේ මෙසේ විනාශ වෙන්නේ ඒකේ ධර්මතාවය නිසා ඒක කාටවත්ම නවත්තන්න බෑ ඒ කියන්නේ සදාකාලිකව මේ පැවැත්ම තුල ඒ එකම ආකාරයකින් එකම ස්වභාවයකින් පවතින නවතින කමංගේ කැමැත්ත අනුව පවත්වන්න නවත්වන්න පුළුවන් දෙයක් මේ පැවැත්ම තුල කාටවත් දකින්න බෑ තියෙන්නේ නෑ දැන් ඔබ සැම මෙතනට මේ උදේ 9 වෙනකොට ආව ඔබ තව පැයකින් දෙකකින් 11ට වෙනකොට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා යනවා ඒ ආපු ඔබ නෙමෙයි ඒ එළියට යන්නේ ඉවත් වෙලා යන්නේ මෙතනින් යන්නේ ඔබ කායික වශයෙන් විපරිණාමයට පත් වෙලා විනාශ වෙලා ඔබ මානසික වශයෙන් විපරිණාමයට පත් වෙලා විනාශ වෙලා හොඳ පැත්තට වෙන්න පුළුවන් නරක පැත්තට වෙන්නත් පුළුවන් ඒ නිසා මේ සබ්බේ ධම්මා අනාත්තාටි කාටවත් මේ පැවැත්ම තුල කිසිම දෙයක් නවත්තන්න විචිතේ මනාපසේ ඉච්ඡසේ නිච්ඡසේ සුඛසේ අත්තසේ පවත්තන්න නවත්තන්න බෑ නවතින්නේ නෑ පවතින්නේ නෑ ඒ තමන්ගේ කැමැත්ත අනුව ඡන්දය අනුව එනිසා මේ පැවැත්ම තුල යම් කිසි කෙනෙක් නිවැරදිව තේරුම් ගත්තා නම් අපි කොහොම කොච්චර මොනවා උපාදානය කරගත්තත් අපේ සන්තකයට අයිතියට වසඟයට පත් කරගත්තත් ඒ කිසිම දෙයක් අපේ කැමැත්ත අනුව අපිට කැමති සේරිසේ මනාපසේ පවත්ත ගන්න නවත්ත ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ධර්මතාවය තමයි සියලුම මනසක් තියෙන මිනිසුන් විසින් තේරුම් ගත යුත්තේ. බුදුදහමේ හරය මෙයයි. ඒ නිසා මේ පැවැත්ම තුළ කිසිම දෙයක් නිත්‍ය නැහැ අනිත්‍යයි. ඒ සැප සඳහා සුව සඳහා සොම්නස සහනය ආස්වාදය සඳහා අපි යමක් ඇහෙන් රූපයක් කනෙන් ශබ්ද රූපයක් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් හයෙන්ම උපාදානය කරගන්නවා කරගන්න පුළුවන් ඒ හයෙන්ම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් ඒ සියලු දේවල් උපාදානය කරගන්නේ අර අසුතවත් පෘථග්ජන පුද්ගලයෝ ආස්වාදයක් ලැබීමේ නියත බලාපොරොත්තුවක් මත. නමුත් ඒ ආස්වාදය ඒ සොම්නස ඒ ආමිෂ සුවය කිසිසේත්ම ඒ ආකාරයට ඒ ස්වරූපයෙන් ඒ ස්වභාවයෙන් පාට ගන්න නවත්ත ගන්න බෑ ඒක ධර්මතාවය ඒක විනාශ වෙනවා ඒක විපරිණාමයටපත් වෙලා ඒක ඒ විපරිණාමයටපත් වීමත් සමග ඒක දුකක් බවට දුක කියන්නේ මාගදී භාෂාවේ දෙවෙනි වේශය පළවෙනි වේශය තමයි සියලු පෘථග්ජන පුද්ගලයෝ සැප සුව සුබ සුචි සුඛ සඳහායි සොම්නස සඳහායි ආස්වාදය සඳහායි සියලු දේ ඇහෙන් රූප උපාදානය කරගන්නේ ප්‍රියමනාප රූප කනෙන් රූප උපාදානය කරගන්නේ ප්‍රියමනාප ශබ්ද රූප නාසයෙන් උපාදානය කරගන්නේ ප්‍රියමනාප ගන්ධ සුවඳ රූප දිවෙන් රස රූප කයෙන් පොට්ටබ්බ රූප මනසෙන් ධම්ම රූප හැබැයි මේ උපාදානය කරගන්න සියලු දේ සබ්බේ ධම්මා අනත්තාටි තේරුම් ගන්න පෘථග්ජන පුද්ගලයන්ට අමාරු ඒ අමාරුව නිසා ඒ අයට තේරෙන්නේ අර සැප සුව පහස සොම්නස විඳින්නයි මේක උපාදානය කරගත්තේ එකතු කරගත්තේ අයිති කරගත්තේ අල්ලගත්තේ බදාගත්තේ උපාදානය කරගත්තේ හැබැයි ඒක ඒ ආකාරයට පවතින්නේ නැති නිසා ඒක නිත්‍යසේ පවතින්නේ නැති නිසා ඒකෙන් උරුම වෙන්නේ දුක අවසන් වෙන්නේ කෙලවර වෙන්නේ දුකෙන් දෙවෙනි වේශයෙන් මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ලෝකයාට පෙන්වා වදාළ ධර්මතාවය මේ ධර්මතාවය තේරුම් ගන්නා තාක්කල් කෙනෙකුට මගඵල ලබන්න නිවන් දකින්න ලැබෙන්නේ නැහැ ඒ නිසා මේ මගඵල ලබන්නට උපකාර වන මාර්ගයක් බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නා මේ මාර්ගය අනුගමනය කරනකොට මේ හිත කෙනෙකුගේ සිතුවිලි පරම්පරාව මෙනෙහි කිරීමේ ශක්තිය පිරිසිදු වෙනවා ඒ නිසා පින්කමක් කරගන්නකොට හදයන් පුනාටි පුඤ්ඤං හදයන් පුනාටි පුඤ්ඤං මේ හදවත හිත පිරිසිදු වෙනවා ප්‍රසාදයටපත් වෙනවා ප්‍රසන්න බවටපත් වෙනවා පැහැදිනවා හිත පැහැදිනවා දැන් අර රාගය ద్వේෂය මෝහය නිසා හිත කළු වෙනවා කිලුට වෙනවා එකෙන් අර ප්‍රසාදයටපත් වෙන්නේ අප්‍රසාදේ පිරිසිදු වෙන්නේ අපිරිසිදු වෙනවා ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන හිත කිලුට වුණොත් අර පින කරගන්නත් බෑ නිවනට උපකාර වන ආකාරයට පින කුසලයක් බවට පත් කරගන්නත් බෑ ඒ නිසා පින්වතුනි බෞද්ධ හැටියට අපි මේ මාර්ගය මේ පිළිවෙත මේ ප්‍රතිපදාව අනුගමනය කරනකොට අපි පින්කම් කරන්න ඕන පින්කම් කළ යුතුමයි කියලා බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම ගණනාවක දේශනා කළා කරවදාලා සුමනාවනි පින්කම් කළ යුතුමි. හැබැයි බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කොතැනකවත් කොහොමවත් දේශනා කරලා නැහැ පින්කමක් කරලා විතරක් නිවන් දකින්නට පුළුවන් කියලා. හැම අවස්ථාවකම බුදුහාමුදුරුවෝ දේශනා කළේ පින කුසලයක් බවට පත් කරගත්තොත් පමණයි නිවන් මඟ විවුර්ත වෙන්නේ. ඒ නිසා බෞද්ධ හැටියට ඔබ හැම පින්කම් කරන්න කුසලයක් බවට පත් කරගන්න ක්‍රමය දැනගෙන ඒක දැන නොගත්තොත් පුද්ගලයෝ පින්කමක් කරලත් පුඤ්ඤාභිසංකාරයක් බවටපත් කරගෙන පින් වැඩි නිසා කාම ලෝකවල සුගති ලෝකවල දෙව් රජ සැප සිටු සැප ලැබමින් නිවනට මඟ වහගෙන අතරමං වෙනවා. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය පින කුසලයක් බවට පත් කරගන්න උපකාර වන ධර්මතාවයක්. බුදුහාමුදුරුව ඒ බුද්ධ දේශනාවේ කුසල අකුසල පින පව කියලා වචන හතරක් පද හතරක් ඔබ හැමට තේරුම් ගන්න පුළුවන් විදිහට දේශනා කරවදාලා තියෙනවා. පින පව එක්තරා පැත්තක දෙකක්, කුසලය අකුසලය. එනිසා බෞද්ධයන් හැටියට මේ කුසල අකුසල දෙකත් පින පව කියන දෙකත් නිවැරදිවම තේරුම් ගන්න ඕන. දැන් මම මුලින්ම විග්‍රහ කරනවා මොකද්ද කුසලය. එහෙම නැත්නම් බුදුහාමුදුරුව තවත් තැනක කුසලං පජානාති, කුසල මූලං පජානාති, අකුසලං පජානාති, අකුසල මූලං පජානාත්. හතරක් විග්‍රහ සතර සම්මප්පදාන හැටියට මේ කුසලස්ස උපසම්පදාය. මනන්නම් කුසලය කිව්වේ ඔය කුණු කිලුටු කෙලෙස් ගති, ඒ කියන්නේ රාග දේශ මොහ ගති හිතෙන් අස්කරන්නට පුළුවන් නම් උපකාර වෙනවා නම් රාග දේශ මොහ ගති ඒක කුසලස්ස උපසම්පදා. ඒක කුසලය වඩා වර්ධනය වන ක්‍රියාවක් කාර්යයක්. අර එකතු කරගත්ත කුණු රාග දේශ මොහ අකුසල් ගති කුණු සලා හැර නොහැර ඒ කෙලෙස් ගති අල්ලගෙන අත නොහැර ඒවා පරිහරණය කරනවා නම් ඒක අකුසලය. එතකොට රාග දේශ මොහ ගති හිතෙන් අත්දරිනවා නම් ඒක කුසලස්ස උපසම්පදා. රාග දේශ මොහ ගති කියන කෙලෙස් ගති කුණු ගති කිලුටු ගති අත්හරින්නේ නැතුව අල්ලගෙන ඒවා පරිහරණය කරමින් කටයුතු කරනවා නම් ඒක අකුසලය. දැන් අපි මේකට තව උදාහරණයක් ගමු. අපේ අතේ කුණු තියෙනවා. කුණු හොදලා අත පිරිසිදු කරගන්නවා නම් ඒක පිරිසිදු බව. අර කුණු තියෙන අතින්ම කෑම කෑවොත් ඒක අපිරිසිදු අතක්. ඒ වගේ අර රාග ද්වේෂ මෝහ කියන කිලුටු ගති තුන වෙන කොයල් ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න ඕන. ওই රාග ගතිය ප්‍රිය දෙයට ඇලෙන, ද්වේෂ ගතිය අප්‍රිය දෙයට ගැටෙන, මෝහ ගතිය ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මනින. මේ ගති තියෙන්නේ කෙනෙකුගේ හිතේ. මේ ලෝකේ ආපෝ තේජෝ ආයෝ පඨවි හතරේවත් ගහකොළවල ගස්වැල්වල ගොඩනැගිලිවල මේ කොහේවත් ඔය කියන ගති හතර තුන නැහැ. ප්‍රිය දේට ඇලෙන, අප්‍රිය දේට ගැටෙන, ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මනින. මේවා තියෙන්නෙම විඥාණයෙන් කටයුතු කරන මිනිස්සු අතර, තිරස්චීන් සත්තු අතර, භූතයෝ පිරේතයෝ දෙවි දේවතාවෝ බ්‍රහ්මයෝ අතර. මේ පැවැත්ම තුළ ජීවත්වෙන යම්කිසි සත්ව කොට්ටාසයක් මිනිස්සු සත්ව කොට්ටාසයක් ඒ රාගදේශමූහ ගති තියෙනවනම් පවත්වගෙන යනවනම් පවඩ්ඩති නම් පවඩ්ඩති පවත්වගනිමින් වඩා වර්ධනය කරගනිමින් යනවනම් ඒ පුද්ගලයා ඒ සත්වයා අපි හඳුන්වනවා බුද්ධ දේශනාවේ සත්ව කියලා. ඒ නිසා පින්වතුනි මේ රාගය ද්වේෂය මෝහය කියන කිලුටු ගති තියෙන නිසායි මේ නැවත නැවත ඉපදි ඉපදි ආයි කටයුතු කරන්න සිද්ධ වෙන. අර ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම උරුම වෙන්නේ හිමි වෙන්නේ අර රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති ඒ පුද්ගලයා උපාදානය කරගෙන ඒ පුද්ගලයාගේ මනෝමය කාය තුල චිත්ත සන්තානය තුල ගති හැටියට මුල් බැහැගෙන තියෙනවා. ආශය හැටියට මුල් බැහැගෙන තියෙනවා කියන එකයි ගති හැටියට මුල් බැහැගෙන තියෙනවා. එහෙම රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තමන් තුළ තියෙන බව පෘථග්ජන පුද්ගලයෙකුට තේරුම් ගන්න අමාරුයි. ඒ වගේම මේ රාගය, ద్వේෂය, මෝහය හිතින් ඉවත් කරන්න ක්‍රමයක් තියෙන බව නොදන්නාකම අසුතවත් පෝතුජනිකෝ. පෝතුජනික කිව්වේ පොතු ජනිත කරවනවා. ඒ කියන්නේ මලකඩ තට්ටු තුනක් ජනිත කරවන අඳුරු තුනක් ජනිත කර. රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර ඒ පුද්ගලයා අර රාගයෙන් කටයුතු කරනකොට රාග අඳුර උපදිනවා. ද්වේෂයෙන් කටයුතු කරනකොට ද්වේෂ අඳුර, තරහෙන් කටයුතු කර. මානෙන් මෝහෙන් කටයුතු කරනකොට මෝහ අඳුර. එතකොට ඒ පුද්ගලයා දන්නේ නැහැ තමන් රාගයෙන් කටයුතු කළොත් ඒ කටයුතු කිරීමේ හේතුව, කටයුතු කිරීම නැමැති හේතුව නිසා ඇතිවන ඵලය උරුම වෙන්නේ තමන්ට වෙන කාටවත් නෙමෙයි. ප්‍රියමනාපදීට අන්තවාදී ලෙස, අන්තගාමී ලෙස ඇලෙන එක, අල්ලගන්න එක, උපාදානය කරගන්න එක රාගය. අප්‍රිය අමිහිරි දෙයට ගැටෙන එක, තරහ වෙන එක, තරහා යන එක, වෛර කරන, ක්‍රෝධ කරන එක ද්වේෂය. අර ප්‍රිය අප්‍රිය දෙක අතර වැරදිසේ අයෝනිසෝමනසිකාරයෙන් මනින එක මෝහය. මේ රාගදේශ මෝහ තමන් තුළ තියෙනවා නම් මුල් බැහැගෙන තමන් කරන්න කියන්නේ හිතන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඒ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් වැඩ කටයුතු කිරීමේ වචන කතා කිරීම, ක්‍රියා කිරීම, සිටිවිලි සිටීමේ ප්‍රතිඵලයක් හැටියට තමන් තුළ අලුතෙන් අර නූපන් රාගයක් අලුතෙන් උපදිනවා. නූපන් ද්වේෂයක් අලුතෙන් හිතේ උපදිනවා. නූපන් මානයක්, මෝහයක් අලුතෙන් උපදිනවා. මේ අලුතෙන් උපදින හේතුවයි අකුසලය. එතකොට ඒ පුද්ගලයා කුසලස්ස උපසම්පදා කරනවා කියන්නේ අර තරහෙන් කටයුතු කරන්නට තමන්ට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන ඇහෙන් රූපයක් දැක්කොත් උදාහරණයක් හැටියට ඒක කටයුතු කිරීමෙන් අකුසලයක් අලුතෙන් උපදිනවා. ඒක දැකලා මේ ආදීනව ආනිසංස දැකලා තරහෙන් කටයුතු නොකර ඒ මොහොතෙම මෛත්‍රියෙන් මෙත්තානුස්සතිය වඩන්න පුළුවන් නම් අන්න ඒ පුද්ගලයා කුසලස්ස උපසම්පදා කියන තත්වයට ඒ මොහොතෙම පත් වෙනවා. නමුත් මේක කරන්න ටිකක් ධර්මඥානයක් තථාභූත ඥාන දර්ශනයක් නිහතමානී බවක් අවශ්‍යයි. එනිසා අර තමන්ට නොගැලපෙන නොපෑහෙන නොසීහෙන වචනයක් තමන්ගේ සම්පුර්ෂය භාර්යාව හෝ දරුවෙක් හෝ අම්ම තාත්තා හෝ හිතමිත්‍රයෙක් යාළුවෙක් සේවකයෙක් ස්වාමියෙක් හෝ කියනකොට අර සම්මතයෙන් පුරුද්ද තමන්ට ඒකට එකට එක කරන්න ගැටෙන්න වෙනවා. ඒක තමයි පෘථග්ජන අසුතවත් පෘථග්ජන පුරුද්ද. නමුත් අපිට පුළුවන් නම් ඒ අනුන් කරන වැඩේ නිසා තමන්ට තරහක් එනවා වුණාට ඒ ආගන්තුකේ උපකිලිට්ටේන උපකිලිට්ටං කියන අහක යන වචන පටයක් නිසා අපි ඇයි හිත කිලුටු කරගන්නේ කියන යථාභූත ඥාන දර්ශනය ලැබුණා නම් ඒ පුද්ගලයාට අර ඒකට අර අනුන් කිව්ව වචනයක් නිසා අහක යන කුණු ගොඩක් නිසා අපි මොකටද තමන්ගේ හිත කිලුටු කරගන්නේ? ඒ වෙනුවට අපි මෛත්‍රී කරන්න පුළුවන් වෙන්න ඕන, පුරුදු වෙන්න ඕන, පුහුණු වෙන්න ඕන. මේකට ටිකක් ගැඹුරින් ධර්මඥානයක් තියෙන්න ඕන, නිහතමානී වෙන්න ඕන. දැන් බුදුහාමුදුරුවෝ පිණ්ඩපාත වඩවගෙන යනකොට අර කසීභාරද්වාජ බමුණ කුඹුරක ගොයම් පහගෙන කෙටක ගොයම්පා එතන කිරිබත් උයලා දැන් උදේ කෑම ගන්න හදන තැනට බුදුහාමුදුරුව වැඩම කළා. එතෙන්දී කසීභාරජ්ජාද බමුණ බමුණෙක් බුද්ධ ශ්‍රාවකයෙක් නෙමේ, ඔහම බමුණෙක්. ඒ කාලේ බමුණ හිටියේ. මේ බමුණ බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න 100ක් විතර අහලා බහන්නෙත් නැහැ, කුඹුරු වපුරන්නෙත් නැහැ, ගොයම් වපුරන්නෙත් නැහැ, මොකවත් කරන්නෙත් නැහැ. ඔබ මේ අනුන්ගෙන් හිඟා ගන්නවා, අනුන් දෙන්න දේ ගන්නවා. ඒකින්ද මෙහෙම බැනගෙන 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 ගියා. බුදුහාමුදුරුවෝ මේ සියල්ල බොහොම කිසිම තරහක් කේන්තියක් ගත්තේ නැහැ. බොහොම ඉවසිල්ලෙන් අරක අහගෙන ඉඳලා බමුණගෙන් ඇහුවා, දැන් බැනලා ඉවරද කියලා. බමුණට කතා කරන්න. බමුණට කිව්වා, උඹ බැන්නනම් ඒක මම ගත්තේ නැහැ. මම ශේෂයක්වත් වචනයක්වත් මම ගත්තේ නැහැ. ඒක දැන් ඔබටමයි ආපහු ලැබෙන්නේ. ඒ වගේ ඉතින් ඒකට උපමාවකුත් කිව්වා. උඹ හොඳට කෑම බීම ඉව රස කළා, මේ කවුරු හරි නෑදෑය වෙනවා, නෑදෑයෝ ගත්තේ නැහැ. දැන් උඹ මොකද කරන්නේ? ඔය වීෂ කරනවද? නෑ, උඹටම ගන්න වෙනවා, කන්න වෙනවා. ඒ වගේ දැන් මෙහෙම කවුරු හරි ආවම මේ බැනගෙන බැනගෙන ගියා. කිසිම මෛත්‍රයක් නැතු. නමුත් බුදුහාමුදුරුවෝ අප්‍රමාණ මෛත්‍රයකින් අර බමුණ කෙනෙක් කරුණාවෙන් එකම වචනයක්වත් එකට එක කිව්වේ නැහැ. ඒ වෙනුවට බමුණට බොහෝම කරුණාවෙන් ඒකේ තියෙන ආදීනව ආනිසංස ධර්මදේශනාවක් හැටියට කිව්වා. බමුණ ඊට පස්සේ බමුණගේ හිත පැහැදුණා. ඒක නිසා පින්වතුනි ඔබ හැමත් යම් කිසි කෙනෙක් ඔබට බඳිනවා නම් ඒකට එකට එක කරන්න යන්න එපා. එකට එක කරන්නේ කිරීම නිසා දෙපැත්තටම අයහපත්. ඒක ඉවසලා විමසලා සැනසෙන්නට පුළුවන් නම් මෛත්‍රී කරන්න පුළුවන් නම් ඔබේ හිතේ අර කුසලස්ස උපසම්පදා වෙනවා. ඔබේ හිත අකුසල් සිතක් බවට පත් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අර අපි අර අනුන් කියන වචනයක් නිසා ඒක කුලඟ යන වචනයක්. අපි මොකටද මේ අහක යන කෙනෙක් ඒ පුද්ගලයාට සමාජයට වේගයක් වේදනාවක් ඇති. අර කසී භාරද්වාජ බමුණට වේගයක් වේදනාවක් ආවා එකපාරට. අපි මේ හරි හම්බ කරන දේ මේ දාන ධාන්‍ය මේ ඉල්ලන්න එනවා කියලා. ඉතින් ඒක නිසා ඒ වගේ කවුරු හරි වෙන කෙනෙක් කියන වචනයකට ඔබ හිත රිදවා ගත යුතු නැහැ. ඔබේ හිත රිදුනොත් ඔබ තරහෙන් එකට එක කළොත් කාගේ හිතද කිලුටු වෙන්නේ, කාගේ ලේ ධාතුවද කිලුටු වෙන්නේ, කාගේ පිත්තද කෝප වෙන්නේ? ඔබේ. එතකොට අපි කල්පනා කළොත් මේ අහක යන කුණු ගොඩක් නිසා, අහක යන වචනයක් නිසා, අනුන් කියපු නොවැදගත් වචනයක් නිසා ඇයි අපි හිත කිලුටු කරගන්නේ? මේක තමයි දුක්ඛේ අඥාන. දුක්ඛ සමුදයේ අඥාන. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. මේක තමයි දුප්පඤ්ඤස්සකම්. මේක තමයි ධර්මය නොදන්නාකම්. ඒක නිසා දැන් බැරි වෙලාවත් ඔබට තරහ ගියොත් ඔබ තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් එකට එක කිව්වොත් ඒ කියන්නෙම එහෙම කතා කරන්නෙම ක්‍රියා කරන්නෙම ඔබ තුල අර පිත් කෝප වෙලා වාපිච්චෙම් තුනම කෝප වෙනවා. එතකොට ඒ වෛරය නිසා ඔබ නොදැනුවත්වම ඔබේ ලේ ධාතුව තුන්දොස් කිපෙනවා. එනිසා ඒකේ ආදීනම හැටියට ගිරිමානන්ද සූත්‍රයේ පෙන්වා වදාළ 108ක් රෝග ඔබ තුල ඇතිවෙන්න පුළුවන්. ඒ විතරක්ම නෙමෙයි, මේකේ භයානකකම ඊට වඩා බොහොම දරුණුයි. ඔබ අර අහක යන වචනයක් නිසා එකට එක ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් එකට එක කිව්වොත් කළොත් ක්‍රියා කළොත් කායේන වාචා චිත්තේන කයින් වචනයෙන් සිතෙන් අර වැරදි චේතනාවක් ඇතුව ද්වේෂයෙන් වෛරයෙන් කතා කළොත් ක්‍රියා කළොත් සිතුවොත් ශාප කළොත් සමහර විටක ඔබ විසින් විස කිරණ ශක්තියක් විශ්වයට නිකුත් කරනවා. ඒක ඔබ දන්නේ. ඔබ සමහර විට කියන්න පුළුවන් හෙන හත ගන්න ඕන, ණය ගන්න ඕන, පාචන හැදින්න ඕන, අර අපාය යන්න ඕන, මේ වගේ වචනයක් කියන්න පුළුවන්, හිතන්න පුළුවන්, කිව්වේ නැත. මේක ඔබ හිතුවාම ඔබ මේ වචනේ කිව්වොත් ඔබ මේ ප්‍රකාශනය කළොත් ඔබ විශ්වයට කළු කිරණ ශක්තිය නිකුත් කරනවා. විස කිරණ ශක්තිය ඔබේ සිතෙන් නිකුත් වෙනවා. ඒ විස කිරණ ශක්තියේ නිර්මාතෘ එහෙමනම් ඒක ප්‍රභවය කරේ අලුතෙන් විශ්වයට ඒ කළු කිරණ ශක්තිය නිකුත් කළේ ඔබ. ඒ කළු කිරණ ශක්තිය නිසා ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතරම කිලුට වෙනවා, කළු වෙනවා. හැබැයි ඔබ කිලුට කළා නම් ඒ ආපෝ තේජෝ ආයෝ පඨවි හතර නැවත ඒ කළු කිරණ ශක්තියේ බලය තියනකම් ඒ බලය පවතින යම් කාලයක් ඔබට ආපහු අපල උපද්‍රව ලෙස. හඳාංකාරය බලලා කියන්නේ අපල කියලා. ඔන්න ඕවා ඔබ කළ අයහපත් ඵලයක ක්‍රියාව ඔබට දැන් අපල ලෙස උරුම වෙලා තියෙනවා. ඒකනේ හඳාංකාරය බලලා කියන්නේ. පෙර කළ කර්මයක් දැන් අපල ලෙස හිල්ලද. එතකොට මේක නැති කරගන්න ඔබමයි කටයුතු කළේ. ඒ නිසා පින්වතුනි කොයිම වෙලාවකවත් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන්න වචන කියන්න විශේෂයෙන්ම සිතින් සිටිවිලි හිතන්න එපා. දැන් අපි වචනින් කිව්වේ නැහැ, ක්‍රියාවෙන් කෙනිටුවේ නැහැ, ගැහුවේ නැහැ, ඒ මොකවත් කළේ නැහැ. නමුත් සිටිවිල්ලකින් හිතන්න ඉඩ තියෙනවා ශාපයක් කරලා. හොඳක් නම් වෙන්න එපා. මොකද්ද කියන්නේ? හොඳක් නම් වෙන්න එපා. එතකොට ඒ වචනේ තමන් කියනකොට තමන්ගේ හිතේ අර වාපිච්චම් තුනම කිලුට වෙලා කළු වෙලා මූණ කළු වෙනවා, ඒ දාතුව කළු වෙනවා, මොලේ ශෛල පිච්චෙනවා දාස් කාල. ඒ වගේම ඔබ ඒ සිටිවිල්ල නිසා විශ්වයට කළු කිරණ පතුරවන. ඒ පතුරවපු කළු කිරණ තමයි අර ආපහු ඔබට අපල ලෙස උරුම වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කිරීම වගේම අන්තවාදීව රාගයෙන් සහ මානයෙන් මෝහයෙන් අන්තවාදී ලෙස අන්තගාමී ලෙස කටයුතු කිරීමත් කළු ධර්ම. ඒ කියන්නේ මේ තරහෙන් වෛරයෙන් කටයුතු කිරීම නිසා ඔබට තේරෙනවා කොහොමද ඔබේ අධ්‍යාත්මික වශයෙන් ඔබේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ තුන්දොස් කිපිලා ඔබට 108ක් වූ ආබාධ ඇතිවේ. ඒ වගේම ඒ වර්තමාන මොහොතේම වෙන දේ තමයි 108ක් ආබාධ වලට මුල් වෙන අර තුන්දොස් වාපිච්චම් තුනම කෝප වෙනවා. එතකොට සෙම්මාබාධ, වාතාබාධ, පිත්තාබාධ හැදෙනවා. ඒ වගේම ඒ මොහොතේ ඔබ විසින් නිකුත් කර අර විශ්වයට නිකුත් කළ කළු කිරණ නිසා ඒක අනාගතේ ඔබට අයහපත් ඵල අපල කර්ම හැටියට උරුම වෙනවා. දැන් ඔය මිනිස්සු කියන්නේ මේ කර්ම රෝගයක් කියලා. කම්මාබාධ කියන්නේ වෙන කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. කවුරු කරගත්ත දෙයද තමන්ම මේ මොහොතට පෙර රාගයෙන් අන්තවාදී ලෙස ප්‍රිය දෙයට ඇලුනොත් ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් අන්තවාදී ලෙස කටයුතු කළොත් මෝහයෙන් මානයෙන් වැරදිසේ සංසන්දනය කරලා මැනලා කටයුතු කළොත් ඒක අපලයක් වෙනවා, ඒක කර්මයක් වෙනවා, ඒක ඔබ පසුපස සෙවනැල්ලමින් ආපහු එනවා. හැබැයි ඔබටම පුළුවන් වෙනවා මේ සියලු කර්මවලින් මිදී නිදහස් වෙන්න නිවැරදි ප්‍රතිපදාවක් අනුගමනය කරන්න. මේ ප්‍රතිපදාව අනුගමනය කළ යුත්තේ ඔබ ඒ සඳහා දැනුමක් ධර්මඥානයක් යථාභූත ඥාන දර්ශනයක් ලබා ගන්න නම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ බණ බුද්ධ ධර්මය අහන්න ඕන. අහලා විතරක් හරියන්නේ නැහැ. ඒක භාවිතයට ගන්න. ඒක නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ ධර්මය තං සුනාත සාදුකං මනසිකරෝත බාසිස්සාමීති. මේක තං සුනාත කියන්නේ හොඳට අහගන්න. සාදුකං මනසිකරෝත කියන්නේ සාදුකං කියන්නේ සුදු හදවත සුදු කරගන්න, පිරිසිදු කරගන්න. අර පුඤ්ඤාච පුනාච හදයන් කර. ඒ අනුව අපි නිවැරදිව මෙනෙහි කරන්න ඕන මනසිකරෝත. ඒක දිගටම භාවිතයට ගන්න ඕන. මේ භාවිතයට ගන්නවා කියන්නේ කියවා කියවා සජ්ජායනා කර කර යාතිකා ගීතිකා හැටියට ගය ගය ඉඳීම නෙමෙයි. පිරිත් හැටියට ඒ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය කියවා කියවා ඉඳීම නෙමෙයි භාවිතයට ගැනීම. භාවිතයට ගන්නවා නම් සුනාත ධාරීත ජරාත ධම්මෝ කියලා බුදුහාමුදුරුව කිව්වේ. ජරාත ධම්මෝ කිව්වේ අපි අර ජරණ වැරදි හැසිරීම් රටාවෙන් මිදී නිදහස් වෙන ආකාරයට භාවිතයට ගන්න ඕන. තරහක් එනකොටම මෛත්‍රී කරන්න ඕන. මේක කරන්න ටිකක් අමාරුයි. හැබැයි අර නිසීදති පල්ලංකං ආභූජිත්තා කියන මානය බිඳුවට බස්සලා පහළමාංකයට බස්සලා නිහතමානී තත්ත්වයෙන් කල්පනා කරන්න පුළුවන් නම් මේ තමන් තරහ ගත්තොත් ඒකේ සියලු අපල අයහපත් ඵල විපාක උරුම වෙන්නේ තමන්ට. තමන් මේ අහක යන කුණුක උඩක් නිසා තරහ වුණොත් තමන්ට අනාගතයේදී ආදීනව උරුම වෙනවා. මේක තේරුම් ගත්තොත් නිවැරදිව අර මානය පැත්තකට දාලා අර තමන්ගෙම සමහරට සාමි පුරුෂයා භාර්යාව වෙන්න පුළුවන්. දුවා දරුවෝ වෙන්න පුළුවන්. අම්මා තාත්තා වෙන්න පුළුවන්. වැඩ කරන වැඩපොලේ හිතවත එක් යාළුවෙක් වෙන්න පුළුවන්. මේ වගේ අය කියන නොගැලපෙන වචන වලින් නොපෑහෙන නොසීහෙන වචන වලින් තමා කෙනෙකුට දැඩිව කෝප කේන්ති තරහ එන්නේ. ඉතින් ඒ මිසක් සමහර විට ඔය පිටරටක මිනිහෙක් ඈත ඉඳන් එහෙම වැරදි වචනයක් කිව්වට ඒ වගේ තරහක් කේන්තියක් එන්නේ නැහැ. ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන තමන් මේ වර්තමාන මොහොතේ තමන්ගේ හිත පිරිසිදු කරගන්න නම් රාගයක් හිතට එන හැම අවස්ථාවකම ඒ රාගයේ ප්‍රතිඵල තමන්ට උරුම වෙන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ සමුදය බිහි වෙන්න ඉස්සෙල්ලා අර අසුභානුස්සතිය වඩලා ඒ අසුභය අනුපස්සනා කරලා ඒක ඉතින් ඉවත් කරලා සමතේටපත් කරගෙන මරණානුස්සතිය වඩන්න එහෙම නැත්නම් ඒ රාගය නිත්‍යසේ සුඛසේ අත්තසේ තමන්ගේ හිතේ මුල් බැහැගෙන තියෙන බව දැනගෙන ඒක නිත්‍ය නොවන බව අනිත්‍ය බව සුඛ නොවන බව දුක්ඛ බව අත්ත නොවන බව අනත්ත බව තේරුම් අරගෙන ඒ රාගයට නොබැඳී නිබ්බිදා කියන තත්වයට තමන්ගේ හිත පිරිසිදු කරගන්නට භාවිතයට ගන්න ඕන. එතකොට අර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති හතර භාවිතයට ගත්තේ නැත්නම් හිතේ කිලුටක්, අකුසලයක්, කෙලෙස් බවක්, කළු ධර්ම එහෙම නැත්නම් රාගාඳුර, ද්වේෂාඳුර, මෝහාඳුර එහෙමත් නැත්නම් බුදුහාමුදුරුව වරක් කිව්වා මේ මලකඩ තට්ටු තුනක් හැටියට තැන්පත් වෙනවා. දැන් අර ධ්‍යාන ලැබුවට, අභිඥා ලැබුවට මේ මලකඩ තට්ටු තුන කැඩෙන්නේ නැහැ, ගලවන්න බෑ. බුදුහාමුදුරුව බෝසත් වෙලා ඉපදුන දවසේ ඒ කුමාරයාට නම් තියන්න ආව බමුණ කොණ්ණඤ්ඤ බමුණ ඇතුළුව. ඒ කොණ්ණඤ්ඤ බමුණ ඥානලාභී, අභිඥාලාභී, ඉද්ධි ප්‍රාතිහාර්ය පාන, අෂ්ඨ අභිඥාලාභී ඉර්ෂිවරේ. හැබැයි මේ ඉර්ෂිවරයා ඥාන ලැබුවට, අභිඥා ලැබුවට අර මලකඩ තට්ටු තුන කඩන ක්‍රමයක් ඒ වමුණට තේරුම් අරගෙන තිබුණේ නැහැ. බුදුහාමුදුරුව ඊට පස්සේ බුද්ධත්වයට පත් වෙලා කොණ්ණඤ්ඤ ඇතුළු පස්වග මහණුන් හම්බු වුණාමයි, ධර්මය දේශනා කළාමයි අර කොණ්ණඤ්ඤ බමුණගේ මලකඩ තට්ටු තුන කැඩුනේ. ඒකයි කිව්වේ විරජං වීතමලං ධම්ම චක්කුං උදපාය. එතකොට මේ මලකඩ තට්ටු තුන සකස් වෙලා තියෙන්නේ වෙන කොහේවත්ම නෙමේ, ඔබගේම ඔය බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළ. ඔබට මේ අල්ලන්න, අත ගන්න, බලන්න පුළුවන් කරජකයේ නෙමේ. ඒක තැන්පත් වෙලා තියෙන්නේ ඔය කරජකය තුළම තියෙන පවතින මනෝමය කාය තුල. කරජකය මැරිලා ගියත් මනෝමය කාය තුල ඒ මලකඩ තට්ටු සහිත වූ කෙලෙස් පොදිය එහෙමම ඊගාව උපතටත් ගෙනියනවා. ඊගාව උපතටත් ගෙනියනවා. දැන් ඔබ හැම අනවරත් සංසාරේ ඔය වගේ මලකඩ තට්ටු හදාගෙන තියෙන නිසයි මේ තාමත් දුක් විඳ විඳ නැවත නැවතත් ඉපදී ඉපදී මේ නිබ්බාන තත්වයට පත්වෙන්න බැරි. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ වගේ වර්තමාන මොහොතේ යම් දෙයකට අහක යන කුණු ගොඩකට තරහ ආවොත්, තරහ ගත්තොත්, තරහෙන් වැඩ කටයුතු කළොත්, තරහ නිසා ක්‍රියා කළොත්, කතා කළොත්, සිතුවිලි සිතුවොත් ඒකේ අමාරුව, අපහසුව, අපලය උරුම වෙන්නේ ඔබටමයි. මේ සසර ගමන දික් කර ගන්න වෙන්නේ, දුක් විඳින්න වෙන්නේ ඔබටමයි. දැන් අර සේරිවානිජ ජාතකයේ අර වෙරෙන්දා අර රන්තලියක් අහක යන දෙයක්. රන්තලිය අනික් විලෙන්දා ගත්තා කියලා මිල දීලා මේ විලෙන්දාට ද්වේෂයක්, වෛරයක්, ක්‍රෝධයක්, ශාප කිරීමක්, පලිගැහීමක් කළා. ඒ කල්ප කාලාන්තරයකට පෙර. ඒ ශාපය වෛරය මේ දේවදත්ත හැටියට ගෞතම බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන කාලෙ එතෙක් කල්ම දිගටම පාටගෙන වැඩි දියුණු කරගෙන පාටගෙන. ඉතින් ඒ වගේ තමයි ඔබ කල්පනා කරගන්න ඕන මේ වගේ සුළු දෙයකට අපි තරහ ගත්තොත්, වෛර කළොත්, ක්‍රෝධ කළොත්, ඒ වගේම ප්‍රියමනාප දෙයකට රාගයෙන් කටයුතු කළොත්, උපාදානය කරගත්තොත් මේ පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යන්න ඒක උපකාර වෙනවා. එහෙමනම් මේ පැවැත්ම පවත්වාගෙන යනවා කියන්නේ රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් ගති තුන ඔබ විසින් තවමත් අදත් දිගින් දිගටම පවත්වාගෙන යනවා. ඔබට මනසක් ලැබුණු මේ අවස්ථාවේ ඔබට හොඳටම හැකියාව තියෙනවා ද්වේෂයක් ආපු වෙලාවට මෙත්තානුසතිය වඩලා, රාගයක් ආපු වෙලාවට අසුභානුසතිය වඩලා, මානයක් මෝහයක් ආපු වෙලාවක මරණානුසතිය වඩලා, නිබ්බිදානුපස්සනාව කියන බුද්ධානුසතිය වැටුවොත් ඒ කුණු කිලුටු කෙලෙස් කටි ඔබ එතනදිම ඒ මොහොතේදිම හිතෙන් අයින් කරනවා. ඔබට පල විපාක දෙන්නට යමක් දෙයක් උරුම වෙලා ඉතුරු වෙන්නේ නැහැ. අකුසල් සිතක්, අකුසලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබ කල්පනා කරගන්න ඕන මේ පින්කම් කරලා අපිට කුසලය පූර්ණය කරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කුසලය පූර්ණය කරගන්න බෑ අර මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති නිවැරදිව භාවිතයට ගන්නේ නැත්නම්, ගත්තේ නැත්නම්, ගන්න දන්නේ නැත්නම්. ඒ නිසා මේක දැනගන්න ඕන. කොහොමද මේක කරන්නේ? මේ ආනපාන සති සමාධි භාවනාව කියන්නේ ද්වේෂයක් ආවම මෙත්තානුස්සතිය වැඩි වීම, රාගයක් ආවම අසුමානුස්සතිය වැඩි වීම, මානයක් මෝහයක් ආවම අසු මරණානුස්සතිය වැඩලා නිබ්බිදා කියන ඒ රාගයට, ද්වේෂයට, මෝහයට නොබැඳෙන තත්ත්වයට තමන්ගේ හිත තමන් විසින් වර්තමාන මොහොතෙම පිරිසිදු කරගන්න පුළුවන් නම් අන්න ඒක ආනපාන සති සමාධි භාවනාව. මේක තේරුම් නොගත්ත කෘතඥ පුද්ගලයෝ පසු කාලෙක මේ ආනපාන සති සමාධිය වඩනවා කියලා උලං ඇද ඇද පිට කර කර, එහෙම නැත්නම් බඩ පුම්බ පුම්බ හකුලා හකුලා, එහෙම නැත්නම් අර නොයෙකුත් පොත්වල කියලා තියෙන විදිහට කසින පිටියම් කරලා මේ කෙලෙස් මුල් තුන උදුර දාන්න බෑ. මේ කෙලෙස් මුල් තුන උදුර දාන්න පුළුවන් වෙන්නේ නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් ඔබ විසින්ම ඔබගේ හිතට වර්තමාන මොහොතේ එන වැරදිදේ ප්‍රහාණය කළා ඒ වෙනුවට එතනට හරි දේ ආශ්‍රයට ගැනීම. ඒ කියන්නේ තරහක් කෙනෙකුට ඒක වැරදි දෙයක්. ඒක පස්ස කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ, පාන කරන්න ඕනේ. ඒ වෙනුවට මෛත්‍රිය ආශ්‍රයට ගන්න ඕනේ, අස්ස කරන්න ඕනේ, ආන කරන්න ඕනේ. ඒක පාවිච්චියට ගන්න. රාගයක් කෙනෙකුට අසුභානුස්සතිය භාවනා කරලා ඒ රාගය සුන්දර බව, සුභ බව අයින් කරලා අර නෙක්ඛම්ම තත්වයට හිත පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේමයි මෝහයක් මානයක් වෙනකොට අර නිත්‍ය සුඛ අට හිතෙන් අයින් කරලා අනිත්‍ය දුක්ඛ අනත්ත අනුපස්තනා කළාම නිබ්බිදා වෙනවා. මේක නිවැරදිව තේරුම් ගන්නා තාකල් ඔබ ආනපාන සති සමාධියෙහි පීඩා කටයුතු කරන කෙනෙක් වෙන්නේ නැහැ. මේක නිවැරදිව කටයුතු කරනවා නම් අද ඉඳන් හැම මොහොතක් තුළම ඔබේ හිත පිරිසිදු වෙනවා. කිලුටු වීමෙන් නවතිනවා. ඔබ නිවනට ලං වූ කෙනෙක් වෙනවා. ඔබේ හිතේ සචිත්ත පරියෝදපන සම්බපාපසාකරණම් වෙනවා. කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. සචිත්ත පරියෝ කිව්වේ ස්වචිත්තය. කාගේවත් හිත නෙමේ, ඔබේ හිත පමණයි ඔබට පිරිසිදු කරගත්ත හැකි. ඔබේ සිතමයි ඔබ කිලුටු කරගන්නේ ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, රාගයෙන්, මානයෙන්, මෝහයෙන් කටයුතු කරන හැම අවස්ථාවක. මේක තේරුම් ගන්න ඕනේ. එතකොට ඔබ තීනි දුෂ්චරිතයෙහිම යෙදෙනවා නම්, ඒ කියන්නේ වචී දුෂ්චරිතය, කාය දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය, ඔබේ හිත කිලුටු වෙනවා. තීනි සුචරිතයෙහි ඔබ හැසිරෙනවා නම්, වචී සුචරිතය, කාය සුචරිතය, මනෝ සුචරිතය, ඔබේ හිත පිරිසිදු වෙනවා. කුසලස්ස උපසම්පදා කියන තත්වය ඔබේ හිතේ පූර්ණය වෙලා සචිත්ත පරියෝදපනං කියන තත්වයට ඔබ ආර්ය ශ්‍රාවකයෙක් බවට, ඔබ බව උදුරා දමන්නට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා. දැන් වෙලාව 10:22 විතර වෙලා, අපි තව පැයක් අවස්ථාව තියෙනවා. ඔබට 11:00 කාලට නවත්තනවා. ඔබට අවස්ථාව තියෙනවා මොනවා හෝ ගැටලුවක්, ප්‍රශ්නයක් නොපැහැදිලි තැනක් තවත් විග්‍රහ කරගන්න ඕන තැනක් තියෙනවා නම් ඕන කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි මේ FM මයික් එකක් තියෙනවා, ඒක අරගෙන ප්‍රශ්නේ පුළුවන් නම් ඉස්සරහට ඇවිල්ලා නැත්නම් එතනම හිටගෙන ප්‍රශ්න අහන්න පුළුවන්. දැන් මේ මහත්ය ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබ හිතන්නේ මේ මැරෙන්නේ මොකද්ද? මේ මැරෙන්නේ ඔබ අර ආපෝ තේජෝ ආයෝ පඨවි හතර මහා භූත උපාදාය රූප හතර එකතු කරගෙන හදාගත් කරජ කය. මේ මැරෙන්නේ මොකද්ද? කරජ කය. මේක බුදුහාමුදුරන්ගේ කරජ කය, අරහතුන් වහන්සේගේ කරජ කය මැරෙනවා, නැතිනවා. ඒක උපසංහරටි. ඒක ණයට ගත්ත දෙයක්. ඒක මායයට අයිති දෙයක්. ඒක අපට ඔබට කාටවත් අයිති දෙයක් නෙමෙයි. ඒක මායයට අයිති දෙයක්. මායය කියන්නේ විඤ්ඤාණ පහේකතු. ඉතින් ඒක නිසා ඔබ ගාව තියනවා නොමැරෙන කොටසක්. ඒක මොකද්ද? මනෝමය කාය මැරෙන්නේ නැහැ. ඒ නිසා අපි බය වෙන්න ඕනේ. මේ తాවකාලිකව උපාදානය කරගත්ත කූඩුව කියන කරජකය තමයි මේක කොහොම වුණත් කොයි වෙලාවක හරි මේ කරජකය මියපටලෝ යනවා. නැතිනවා. පාට ගන්න බෑ. සම්බේ සම්මා අනත්තාටි. ඉතින් ඒක නිසා මේක උපතක් ලැබුණොත් කර්ජකයක් උපාදානය කරගත්තොත් ඒ කර්ජකයට අයිති වෙන නියත ස්වභාවය තමයි මරණය. අපි මේ කර්ජකයක් උපදින්නට හේතුව හොයන්න ඕන. හේතුව මොකද්ද? මේ මනෝමය කාය තුල අර ඊගාවට නැවතත් කර්ජකයක් හදන්න උපකාරක කර්ම බීජ තාම තැන්පත් කරලා තියෙනවා. ඒ කර්ම බීජ අපිට අපි ගාව තියෙන තාක්කල් නැවත නැවත යලි යලිත් මතු මතුත් කර්ජකය උපාදානය කර අපිට පුළුවන් නම් මේ කර්ම මනෝමය කාය තුල තියෙන කර්ම බීජ, මේ කර්ම බීජ තමයි අර තරහෙන් ද්වේෂයෙන් එකතු කරලා හදාගත්ත වේශ භව, එහෙම නැත්නම් පටිඝ අනුසය, ප්‍රී රාගයෙන් ප්‍රියමනාප භවෙන් ඇලිලා හදාගත්ත තණ්හා අනුසය, ඒ වගේම මානෙන් මෝහෙන් කටයුතු කරලා හදාගත්ත අවිද්‍යා අනුසය. මේ අනුසය තමයි කර්ම බීජ හැටියට තැන්පත් වෙන්නේ. අපි අර ආනපාන සති සමාධිය වඩනකොට සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා වෙනකො කරනකොට අර අනුසය උපදින්නේ නැ න අනුසේති වෙනවා. ඒ නිසා ඔබටම තේරුම් ගන්න පුළුවන්, තීරණය කරන්න පුළුවන් ඔබගේ ඔය කර්ජකය තුල මනෝමය කාය තු කාය කියලා එකක් තියෙනවා. මේ මනෝමය කාය තුල කෙලෙස් බීජ, කර්ම බීජ පොදියක්ම තියෙනවා සියලු පෘථග්ජන පුද්ගලයන් ගාව. ඒ නිසා මනෝමය කායය මැරෙන්නේ නැහැ. මේ මැරෙන්නේ කර්ජ කාය හදාගත්ත, එකතු කරගත්ත తాවකාලික කූඩුව. මේ කූඩුව හදාගත්තේ ඔය ආපෝ තේජෝ වායෝ පඨවි කියන චතුන්නංච උපාදාය රූප වලින්. මේකේ වෙන කිසිම දෙයක් නැහැ. ඔය චතුන්නංච උපාදාය රූප තුල ක්‍රියාත්මක වන විඥානයක් තියෙනවා. ඒ චතුර්ණංච උපාදාය රූප විඥානයෙන් ක්‍රියාත්මක වෙන්න අවකාශයක් හිටනක් තියෙනවා. ඒ නිසා නැවත කර්ම බීජයක් තියෙනවා නම් විඥානය විසින් අර චිත්තජ කාය කියන තුන්වෙනි කායේ උපකාරයෙන් අලුතෙන් උප්පත්තිය සකස් කරගන්න. අර ආයි උපත හදා. එනිසා මනෝමය කායය තුළ කර්ම බීජ අහෝසි කිරීම තමා අහෝසි කිරීමට මාර්ගය පාර පිළිවෙත කියා දීම තමා බුදුහාමුදුරුවෝ කළේ. මේක අර රතන සූත්‍රයේ තුන් ආකාරයකට මේ කර්ම බීජ ඉවත් කරන්න පුළුවන්. කීනං පුරාණං නවං නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ බාස්මෙන්. උපමාවකුත් දුන්නා. දැන් අපි අලුතෙන් පානට තෙල් දාන්නේ නැහැ. තිරේ දාන්නෙත් නැහැ. තෙලුයි තිරෙයි ඉවත් වුණු අවසන් වුණු පහන ඉබේම නිවිලා යනවා. එකයි කීනං පුරාණං නවන්නත්ති සම්භවං විරත්ත චිත්තේ ආයතිකේ බවස්මින් තේ කීන බීජා අවිරුල්ලිත් ඡන්දෝ නිබ්බන්ති දීරා යතයම් ප්‍රතිපෝ කියන උදාහරණ. ඒ නිසා අර ද්වේෂයක් ආපු වෙලාවට ද්වේෂයෙන් කටයුතු නොකර මෛත්‍රී කළාම තෙල් දාන්නේ නැහැ. රාගයක් ආපු වෙලාවට අසුමානුස්සතිය වැඩලා රාගයෙන් මිදී නිදහස් වෙලා අනුසය උපදින්න නම් තෙල් දාන්නේ නැහැ, තිරේ දාන්නේ නැහැ. අර මානයක් ආව වෙලාවට මෝහයක් අනිච්ච දුක්ඛ අනත්ත අනුපස්සනා කරලා මරණානුස්සතිය වඩනවා නම් තෙල් දාන්නෙත් නැහැ, තිරේ දාන්නෙත් නැහැ. ඒ නිසා තෙල් අලුතෙන් නොදානකොට තිරේ නොදානකොට කොයි වෙලාවෙ හරි ඇවිල්ලා අවසන් වෙලා පහන නිවිලා යනා වගේ මේ කරජකයක් හැදීම නවත්තන. කරජකය හදන්නෙම අර තෙලුයි පහනයි තිරේ තියෙන නිසා. ඒ තෙල් තිරේ දාන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. මේක තමයි උපමාව උදාහරණ. ඒ නිසා අපි මරණයට බය විය යුතු නැහැ. මේ මැරෙන්නේ කර්ජකයි. මේ මැරෙන්නේ අපි හදාගත්ත తాවකාලික කූඩුවක්. මේ කූඩු හැබැයි දැන් හිතන්න බැරි ගාන කෝටි ප්‍රකෝටි ගානක් ඊටත් වැඩි ඔබ හැම කූඩු හැදුවා. ඒ එකම කූඩුවක්වත් ඔබට කැමති වූ පරිදි ඒ ආකාරයෙන් ස්වභාවයෙන් පවත්ව ගන්න නවත්ව ගන්න බෑ. මේ කූඩුවත් ඔබ කොච්චර කැමති වුණත් කොච්චර ආස වුණත් කොච්චර මනාප වුණත් මේ කූඩුවත් දවස ගානේ ජාති ධම්ම ජරා ධම්ම වයසට යනවා, මරණයට පත් වෙනවා, විනාශයට පත් වෙනවා, පැහැරෙනවා, ජරාවට පත් වෙනවා. ඒක කිසි කෙනෙක් කිසි ජගතෙකුට ඒක වෙනස් කරන්න බෑ. ඒක නියාම ධර්මයක්. ඒක නිසා ඔබේ මේ කරජකය දැන් ප්‍රයෝජනයට ගන්න ඕන. මේ කර්ම බීජ අලුතෙන් නොඋපදවන අනුපාද නිරෝධයෙන්ම අනුසය නිරෝධ කරන්න. ඒක කරන්න පුළුවන් වෙන්නේ නැවත තරහක් වෙන වෙලාවට මෛත්‍රිය වඩන්න, රාගයක් වෙන වෙලාවට අසුමානුස්සතිය වඩන්න, මෝහයක් මානයක් වෙන වෙලාවට මරණානුස්සතිය අනිච්ච දුක්ඛ අනාත්ම උපස්තනා කරලා නිත්‍ය සුඛාත් ඉවත් කරන්න. එතකොට නිබ්බිදාන උපස්සනාව වැඩෙනවා. ඒ අනුව ඔබේ චිත්ත සන්තානේ අර කීනම් පුරාණන් නවන්නත් සම්බන් විරත්ති චිත්තය ආයතික විභාසමෙන් පූර්ණය වෙනවා. කර්ම බීජ සියලු දේ අවසන් වෙනවා. කර්ම බීජ එකක්වත් නැත්නම් ආයි කර්ජගයක් හදන්නේ නැහැ. මනුමේ කාය අන්තරාණය වෙනවා. හැබැයි එතෙන්දි කර්ජකය තමයි මේ දුක් විඳින්නේ. කර්ජකය තමයි මේ වැහැරෙන්නේ. කර්ජකය තමයි මේ වයසට යන්නේ ආබාධ රැඳෙන්නේ. අර 108ක් ගාවූ ආබාධ එන්නේ කර්ජකය. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මෙන්න මේ ධර්මතාවය. මේක තමයි තේරුම් ගන්න. ඕක වැඳලා පුදලා යැදලා පතලා ඕක කරගන්න බෑ. ඒක බුද්ධ ධර්ම නෙමෙයි. ඒක ආගම. එනිසා වැඳලා පුදලා යැදලා පතලා මේ කර්ම බීජ නැති කරගන්න බෑ. ඒකට මේ ධම්ම මාර්ගය භාවිතයට ගන්න ඕන. දෙපැත්ත සමුදය නිරෝධය. දැන් වෙන කවුරුත්ම කරලා දෙන දෙයක් තමන්ට අයින් කරන්න බෑ. තමන්ට උරුම වෙන්නේ නැහැ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ සමුදය නිරෝධය දෙකයි තියෙන්නේ. නමුත් සමුදය තේරුම් ගන්න බැරි අර දුක්ඛාරය සත්‍ය තේරුම් නොගත්ත නිසා. දුක්ඛාරය සත්‍ය තියෙන්නේ මේකේ අපි හිතන්නේ නැති වෙන දෙයක්. දැන් දුක්ඛ ආර්ය සත්‍ය හැටියට බුදුහාමුදුරුව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ, සත්‍ය විභංග සූත්‍රයේ, මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ, තව බොහෝ සූත්‍රවල බුදුහාමුදුරුව දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහ කරලා තියෙනවා. දැන් මේ දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහයේදී ඉඳගන්න තියෙන්නේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ කියන හතර. එනිසා දැන් මෙතන ජාතිපි අපි දුක්ඛ, ව්‍යාධිපි අපි දුක්ඛ, මරණම්පි අපි දුක්ඛ මේකේ තියෙන්නේ අර ජාති, ජරා, ව්‍යාධි, මරණ හතරම උරුම කරගන්නේ, උරුම වෙන්නේ තමන්ගේ ප්‍රිය අප්‍රිය භාවය නිසා. ඒ නිසා දැන් ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කරද්දී මේක වැරදි විදිහට සාමුලින්ම නොමග යන විදිහට ඒ අටුවාකාරිය පරිවර්තකය මේ පියනු අට අත්තර දාලා පරිවර්තනය කරලා ජාති පි දුක්ඛ. ඒක නිසා ව්‍යාධි පි දුක්ඛ, මරණම් පි දුක්ඛ. දැන් කවුරු හරි හිතනවා නම් මරණය දුක කියලා මරණම් පි දුක්ඛ. ඒක වැරදි. දැන් මරණය දුකක් වෙන්නේ ප්‍රිය අප්‍රිය කම අනුව. දැන් ප්‍රභාකරන් මැරුණා. අපේ සිංහල මිනිස්සු කිරිබත් කෑවා, පුඩි ගැහුවා, පෙරහැරවල් ගියා, රතිඤ්ඤපත්තු කළා. මරණේ දුක නම් ඕවා කරන්න ඕනේ. මරණේ දුක නම් ඕවා කරනවද? නැහැ. හැබැයි මරණය දුකක් වෙනවා අපිට ප්‍රිය වූ, මනාප වූ, අපේ ප්‍රියකම වැඩි නම් මරණය දුකයි. ඒක නිසා මේ මරණයට හේතුව අර ප්‍රිය අප්‍රිය භව. මරණය නෙමේ දුක, තමන් ඇති කරගත්ත හිතේ ප්‍රිය භව අප්‍රිය භව. දැන් අද මේ ලෝකේ චීනේ ඇහිල්ලා ලොකු සැඩ සුළඟක් දාහක් විතර මැරිලා ගියා. අපි කාටවත් දුක නැහැ. අපේ ප්‍රිය මිනිසුනේ මේනේ. අපිට ඒක කිසිම දුකකුත් නැහැ. හැබැයි බැරි වෙලාවත් අපේ කවුරු හරි අපේම කියන ප්‍රියමවෙන් අපි උපාදානය කරගත්ත කෙනෙක් මොන හේතුවක් නිසා හැරුණොත් හරි මැරුණොත් අපිට ඒක දුක වෙනවා. එතකොට මරණයද දුක අර ප්‍රිය අප්‍රිය භාවයේද? ප්‍රිය අප්‍රිය භාවයයි දුක. මරණය නෙමෙයි දුක. ඒ වගේමයි මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් වෙන්නේ අපි ප්‍රිය අප්‍රිය භවෙන් අල්ලගත්ත උපාදානය කරගත්ත නිසායි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ත්‍රිපිටකය පරිවර්තනය කරපු පඬිතුයෝ ජාති පිදුක්ඛා ජරා පිදුක්ඛා ව්‍යාධි පිදුක්ඛා මරණම් පිදුක්ඛා සිංහලට පරිවර්තනය කරලා උගන්වන්නේ ජාතිය දුකයි ජරාව දුකයි ව්‍යාධිය දුකයි මරණය දුකයි. බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වේ අර ජාතිය ප්‍රියනං සැපයි අප්‍රියනං දුකයි. හැබැයි මේ ප්‍රියයි කියලා උපාදානය කරගත්ත දෙයත් කවදා හරි අවසන් වෙනවා, අප්‍රිය වෙනවා. ඒ කියන්නේ පියේහි විපයෝගෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛ. ඒකට පත් වෙන නිසායි, විපරිණාමයට පත් වෙන නිසායි ප්‍රිය දෙය දුක් වෙනවා. අප්‍රිය දෙය දැන්නමත් දුකයි, ප්‍රිය දෙය විපරිණාමයට පත් වෙලා අප්‍රිය බවට පත් වෙනවා. ඒ නිසා ඒක දුකයි. ඉතින් ඒක නිසා මෙතන මේ පරමාර්ථ ධර්මය හේතුඵල ධහම වැහිලා ගියා අර විකෘති කරපු පරිවර්තනය නිසා. ඒක තමයි චතුරාර්ය සත්‍ය වැහුවා. බෞද්ධයන් කවුද? පරිවර්තක. සිංහලට පරිවර්තනය කරනකොට මේ උතුම් නිර්මල බුදු දහම ඒ පරිවර්තකයෝ වැරදි විදිහට පදපරම විදිහට පරිවර්තනය කරලා සිංහල මිනිසුන්ගේ ධර්මඥානය මොට්ට කරලා නිවන වැහුවා. ඒ නිසා නිවන වහලා තියෙන්නේ නිවන වැහුවට වග කියන්න ඕන. බුදුහාමුදුරුව පිරිනිවන් පෑවට පස්සේ මේ බුද්ධ දේශනාව වැරදි විදිහට අර්ථකථනය කළ අටුවා ටීකා ටිප්පණිකාරයොත් බුද්ධ දේශනාව වැරදි විදිහට වෙන වෙන භාෂාවන් වලට පරිවර්තනය කරපු පද පරම පරිවර්තකයෝ. එය ධර්මය නොදැන ධර්මය වහලා විකෘති කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට කිවුණු දහම් කරුණු වැහුවා. එකයි උනේ.
මම පෙට්ටියේ ඉඳලා අර ඉතුරු කන්නේ ගමන්
දැන් මෙහෙමයි. දැන් තමන් මේ ඉපදිලා ඉන්නේ යම් ණය ගන්න දෙනවා නිසා. මේකේ තියනවා ණය කොටසක් ගෙවන්න. දැන් යම් කෙනෙක් යුතුකම් වගකීම් ඉටු කළේ නැතුව අර එකපාරට අත්තරලා ගිහිල්ලා පැනලා ගිහිල්ලා මහණ වුණාට හරියන්නේ නැහැ. ඒ නිසා ගිහි ගෙදර ඉඳලා කරන්න පුළුවන් යුතුකම් වගකීම් මව්ද මව්පියන්ට වැඩිහිටියන්ට විශේෂයෙන්ම නායකාරියෝ වූ දරුවන්ට ඒ වගේම තවත් නොයෙකුත් ණයට ණය තියෙනවා. ඒ ණය බොහෝ විට ගෙවන්න ක්‍රම බුද්ධ දේශනාවේ තියෙනවා. ඒ ණය ගෙවලා ඉවර වෙනකොට ධර්මතාවයෙන් තමන්ට මේ මග පූර්ණය කරගන්න යම් බාධාවක් තියෙනවා නම් ගිහි ගෙදරින් ඉවත් වෙලා මහණ වෙන්න පුළුවන් වෙයි. නමුත් අද සම්මතයෙන් එකපාරට අපි පැනලා ගිහිල්ලා මහණ වුණොත් කොතනට වැටෙයිද කියන්න බෑ. මොකද අද සියලුම තැන්වල පන්සල්වල මෙහෙණි ආරාමවල කැළේ තියෙන ආරණ්‍යවල තියෙන්නේ සම්මත සම්ප්‍රදායික වැරදි ආගම. එනිසා එතෙන්ට අපි යනවද මෙතන ඉඳන් මේ දැනගත්ත දේ නිවැරදිව කරලා දැනගත්තට පස්සේ යම් ප්‍රතිඵලයක් මගඵලයක් ගිහි ගෙදරින්නම් ලබා ගත්තට පස්සේ මහණ වෙන්න තීරණය කිරීම තමයි යහපත් දේ. ඒ නිසා මගේ අදහස සහ දැන්වීම ගිහි ගෙදර ඉඳන් කරගන්න පුළුවන් දේ අද පන්සලකට ගිහිල්ලා ආරණ්‍යකට ගිහිල්ලා සම්මත මෙහෙණි ආරාමයකට ගිහිල්ලා කාටවත්ම කරගන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් ගිහි ගෙදර ඉඳලා යුතුකම් වගකීම් ඉටු කරලා අවසානයේ සියලු යුතුකම් වගකීම් වලින් යම් වෙලාවක තමන්ට මිදුණු බව නිදහස් වුණ බව තීරේ, ඒ වෙලාවට ඒ තීරණය ගන්න ඉන්න. හැබැයි මේ මගඵල නොලබා අතාභූත ඥාන දර්ශනයක් නැතුව ඉවසා විමසා හරියට කටයුතු කරන්න බැරුව මහණ වෙන්න ගියොත් පිරිමියෙක් වුණත් ගැහැණු කෙනෙක් වුණත් එතෙන්දි අද තියෙන සම්මත හිරේට කොටුවට වැටෙනවා, සම්මතයට වැටෙනවා. නිවන දැන් අර බලාපොරොත්තු වන තත්ත්වය නෙමේ, ඊට වඩා අඳුරු අගාධයකට වැටෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින් ඕන ගිහි ගෙදරින් තීරණයක් ගන්න අද වගේ කාලේ. අද ධර්මය සම්මත කිසි තැනක නැහැ. ධර්මය සම්මත සම්ප්‍රදායික කිසි තැනක දහම නෙමේ තියෙන්නේ ආගම. ආගමේ නිවනක් නැහැ. ධර්මය නැතිකොට නිවනක් නැහැ. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ධර්මය දහම ගන්න ගිහි ගෙදරින්නම් අද පුළුවන්කම තියෙනවා පැවිදි වුණාට වඩා, පැවිදි වෙනවට වඩා හුඟක්. නමුත් පැවිදි වෙන්න පුළුවන්, එපැයි කියන්නේ නැහැ මං. පැවිදි විය යුත්තේ යථාභූත ඥාන දර්ශනය එමුනම් පාර හොයාගත්තට පස්සේ යුතුකම් මගකීම් ණය ගන්න දෙනු ගෙවලා ඉවර වුණාට පස්සේ. දැන් මගෙන් මේ ධර්මය අහලා බොහොම උසස් තත්වයට මඟ ඵල ලැබූ කීප දෙනෙක් ඉන්නවා. දැන් එක්තරා වෛද්‍යවරයා මගේ ගාවට ඇවිල්ලා කිව්වා, මං මඟ ඵල ලැබූ බව හොඳටම දැක්කා, මහණ වෙන්නද කියලා. මම නමුත් අවසර දුන්නේ නැහැ, කිව්වෙත් නැහැ. තව කල් තියෙනවා, තව අවස්ථාව තියෙනවා, තව ඉදිරියට මේ යුතුකම් මඟ කීම් ඉටු කරගෙන ගිහි ගෙදරින් ඉඳලම කරගන්න උවන් කරන්න පුළුවන් දේ තව හුඟත්තන් වල තියෙන හුඟක් තියෙනවා. ඒක නිසා දැම්ම මහන වීම සිවුරක් දැමීම සුදුසු නැහැ කියලා. ඉතින් ඒක නිසා දෙපාරක් නෙමේ තුන් පාරක් හිතන්න ඕන, අපි කොහාටද කොතනටද මේ යන්න හදන්නේ කියන එක. එක කල්පනා කරන්න ඕන මහන වෙන්නට පෙර. දැන් මේ මට අද උදෙත් කිව්වා මේ තුන් දිනක් විතර හතර දිනක් විතර මහන වෙනවා කියලා. දැන් තව සුමාන දෙකක්. ඉතින් මං ඒගොල්ලන්ටත් කිව්වේ මේකේ පාර මාර්ගය පිළිවෙත හරියටම හොයාගෙන ඒ ණය ගන්න දෙනුවෙන් මිදී නිදහස් වුණා නම්, යුතුකම් වගකීම් ඉටු කළා නම්, මේ පාර හොඳට යන්න පුළුවන් තැනක් තියෙනවා නම් හොයාගත්තා නම්, ඒ මහන වෙන තීරණය ගත්තට කමක් නැහැ. එහෙම නැතුව අර සම්මත සම්ප්‍රදායික පැඳුම් පිදුම් යදුම් පැතුම් විතරක් කරන තැනකට ගිහිල්ලා මේ පාර මාර්ගය පිළිවෙත නැවත වැහිනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ සද්බස්සානි කියන තත්වයට පත් වෙන්න ඕන මහණ වෙන්න. සද්බස්සානි මොකද්ද? සද්බස්සානි කියන්නේ අදනම් මේක පරිවර්තනය කරලා තියෙන්නේ වර්ෂ හතක්, අවුරුදු හතක්. සත්වස්සානි නෙමේ සයන්න අල්දයන්. සද්වස්සානි, සද්වස්සානි කියන්නේ සද්ධර්මය හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්නට පුළුවන් වයස සද්වස්සානි. සමහර විටක කෙනෙකුට අවුරුදු 50ක් ගියත් සද්වස්සානි නොවෙන්න පුළුවන්. තව කෙනෙකුට අවුරුදු 20ක් වෙනකොට සද්වස්සානි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා උඩා රාහුල හාමුදුරුව අවුරුදු 7ේදී මහාන කරගත්තට අවුරුදු 20ක් යනකම් සද්වස්සානි උනේ නැහැ. මගපල ලැබුවේ අවුරුදු 20ක. ඉතින් ඒක නිසා අර හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරලා නිබ්බිදා කියන තත්ත්වයට පත් වෙන්න Tamanට පුළුවන් බව යථාබරදී තේරුම් ගත්තොත් පමණක් මහණ වෙන්න අමාරු වෙටින්නේ නැහැ. කොහේ හරි ධම්මර ධම්මෝහ විරක්කති ධම්මචාරී තත්වයෙන් Tamanට හවුහරණක් වාරක් ධනක් පිළිවෙතක් ලැබේ. එතන රාගයයි මෝහයයි දෙකම තියෙනවා. ප්‍රතිඵලය හැටියට ද්වේෂයක් තියෙනවා රාගය නිසා. දැන් අපි අරයට වඩා ඉස්සර වෙන්න ඕන. අපි හිතමුකෝ පන්තියක ළමයි 40ක් ඉන්නවා කියලා. 40ටම පළවෙනියා වෙන්න බෑ. හැබැයි 40ටම පාස් වෙන්න පුළුවන්. ලද්දදීන් සතුටු වෙන්න. එමන්නම් අපිච්චසායන් ධම්මෝ කියන තත්වයේ තියෙනවා නම් තමන්ට වඩා දන්න, තමන්ට වඩා දක්ෂ දරුවෝ ඉන්න පුළුවන්. ඒ නිසා අපිට තරංගයක් ඕනේ මේ බුද්ධ දේශනාව අර විතක්ක විචාර නෙමෙයි තියෙන්නේ අතක් ආවතර. ඉතින් ඒක නිසා අපිට පළවෙනි එක වෙන්න අරයට වඩා ඉස්සෙල්ලා මේ தත්වයටපත් වෙන්න ඕනේ නැහැ. Tamanට ඒ தත්වය ලැබෙයි Taman හරියට කරගෙන ගියෝ. තුනම එකට ඉවත් කරන්න ඕන වැරදි දැක්ම දෘෂ්ටිය ආකල්පේ. පළමුවෙන්ම ඉවත් කරගන්න ඕන කාගේ වැරදි දැක්ම දෘෂ්ටි ආකල්පයද? මොකක් ගැනද? මොකක් ගැනද මේ වැරදි ආකල්පයේ දෘෂ්ටිය දැක්ම තියෙන්නේ? පංචස්කන්ධය පිළිබඳව ඇති වැරදි ආකල්පයේ දෘෂ්ටිය ජීවත් වීම පැවැත්ම පවත්වාගෙන යෑම පිළිබඳව ඇති වැරදි දෘෂ්ටිය. ප්‍රිය දේට ඇලෙන අප්‍රිය දේට ගැටෙන ප්‍රියාප්‍රිය අතර වැරදිසේ මනින වැරදි දැක්ම දෘෂ්ටිය ආකල්පය ඉවත් කරන. ඒකනේ අර දුක්ඛාරය සත්‍ය තියෙන්නේ ඕක. අංකිතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඒක නිසා මේ පුතග්ජන පුද්ගලයන්ගේ තියෙන වැරදි දැක්මක් දෘෂ්ටියක් ආකල්පයක් පංචස්කන්ධය පිළිබඳව පැවැත්ම පිළිබඳ ජීවත් වීම පිළිබඳව සහ ප්‍රිය අප්‍රිය දේට ඇලීම ගැටීම මුලාව පිළිබඳ ඒ ආකල්පය දෘෂ්ටිය දැක්ම මානය මිම්ම බෝධුව තියන තාක්කල් මඟඵල ලබන්න පාඩන්. එනිසා අපිට පුළුවන්කම තියෙන්න ඕන උපෙක්කා සිතකින් ඉවසලා විමසලා මේ ප්‍රියදේට නොඇලී අප්‍රියදේට නොගැටී ප්‍රියාප්‍රියාතර මුලා නොවී කටයුතු කර. එක තමා මෙට්ටානුස්සති අසුභානුස්සති මතරානුස්සති බුද්ධානුස්සති අතර හරේ. එතකොට සම්මාදිට්ඨියට පත් වෙන. ඊට පස්සේ ඉතුරු මඟඵල ලැබේ. දැන් වික්ෂෝප කිව්වොත් සංස්කෘත වචනයක්. වික්ෂේප කිව්වොත් අවික්ෂේප කිව්වොත් මාර්ගදී වචනයක්. විස්සෝප කියන්නේ සිංහල වචනයක් නෙමෙයි සංස්කෘත වචනයක්. වික්ෂේප කිව්වොත් වියන්නේ ඉන්නේ වැරදි දේ වෙන් කරලා ඉවත් කිරීම. එනිසා වික්ෂේප අවික්ෂේප. සංවරය දන්නවද? මොකද්ද? ඔව්. දැන් සතර සංවර සංවර දැනගත්තට පස්සේ සංසිඳවන්නත් සම්මා තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. සංවර වුණොත් එතෙන්දී සතර සංවරයක් පූර්ණ වෙනවා. මොකද්ද සංවරයේදී පූර්ණ වෙන්නේ? ඉන්ද්‍රිය සංවරය පළවෙනි එක. ඇහැකන නාසය දිවකය මන තමන්ගේ පාලනේ තියෙන එක. අසංවර නම් තමයි රාගයෙන් ඇලෙන්නේ, ද්වේෂයෙන් ගැටෙන්නේ, මොහෙන් මුලා වෙන්නේ, මානෙන් කටයුතු කරන්න, වරදෙහි බැඳෙන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවරය තියෙනකොට ඊට පස්සේ ප්‍රත්‍ය සංවරය සිව්පසය. මේ ජීවිතය පවත්වාගෙන යන්න අවශ්‍ය ආහාර ඇඳුම් පැළඳුම් මේ හිසට වහලා බේත්තේ ගියන්ටත් ඕන. චීවර පිණ්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය පැවිද්දන්ටත් ඕන. සතර ප්‍රත්‍ය සංවරයෙන් පරිහරණය කිරීම. තුන්වෙනි එක ප්‍රාතිමොක්ඛ සංවරය. වරදක් තමන් අතින් සිදුවී බව දැනගත්තා නම් ඒ වරද එදානම් සබ්‍රහ්මචාරීන් අමතා ප්‍රකාශ කරලා මේ වරද නොදැන හෝ දැන හෝ සිදු වුණා මේ වරද මම මීට පස්සේ බැඳින්නේ නැහැ කියලා සපත වීම තමන්ටම ප්‍රාතිමොක්ඛ සංවරය ආජීවක පාරිශුද්ධ සංවරය මේ ඉන්ද්‍රිය සංවරය ප්‍රත්‍ය සංවරය ප්‍රාතිමොක්ඛ සංවරය ආජීවක පාරිශුද්ධ සංවරය පූර්ණය වීමත් සමග සංසිඳීම ඉබේම කරනවා ඒක කරගෙන යනකොට සම්මා වීම ඒක ප්‍රතිඵලයක් හැටියට සිද්ධ වෙනවා ඒකට විශේෂයෙන් කරන්න දෙයක් නැහැ විශේෂයෙන් කළ යුත්තේ සංවර වීම කායන සංවරෝ වාචාය සංවරෝ මනසා සංවරෝ සාදි සම්බතෝ සංවර වීමේ ප්‍රතිඵලය සංසිඳීම ඒ දෙකේ ප්‍රතිඵලය සම්මා කියන සදාටම සහ මුලින්ම වැරදි දෙයින් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් දිගින් සදාටම මිදී නිදහස් වීම සම්මා එනිසා සම්මා දෘෂ්ටියයි මුලින් එන්නේ පුබ්බංගමා සම්මා දිට්ඨිය නිසායි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති සම්මා වායාම සම්මා සමාධි පූර්ණ වෙන්නේ. ඒක නිසා අද බුද්ධාගමේ දේශකයන් වහන්සේලා කියන සම්මා අංග 8 නෙමෙයි බුදුහාමුදුරුව දේශනා කර වදාළ ලෝකයෙන් ඈතර වෙන සම්මා අංග 8 සංවර සංසිඳීම සම්මා නිසා ඇතිවන දෙයක්. අද බුද්ධාගමේ කියන්නේ හොඳ යහපත් දේ සම්මා. ඒක නෙමෙයි. ඒ හොඳ යහපත් දේ ලෝකේ පවත්වාගෙන යන්න හොඳ වෙන්න පුළුවන්. ඒක බුදුහාමුදුරුවම මහාචාර්යීසක සූත්‍රයේ කිව්වා. මේක සම්මා අංගාට ලෞකිකයි. ලෝකෝත්තර නෑ. ලෝකයෙන් ඈතර වෙන්න ප්‍රමාණවත් නෑ. ඒ නිසා බුද්ධ ධර්මයේ තියෙන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයක් සම්මා අංග 8ක් බුද්ධාගමේ කියන්නේ දේශනා කරන්නේ ලෞකික හොඳ යහපත් සම්මා අංග 8ක් ලෝකය යහපත් කරන්න හොඳ කරන්න අර ආශව සහිත වූ පුණ්‍ය භාගී වූ උපදි විපක්කා සහිත සම්මා අංග 8ක් බුදු දහම් බුද්ධ ආගම හැටියට කියන්නේ. නමුත් බුද්ධ දේශනාවේ දහමේ තියෙන්නේ අනාශව ආශව වලින් මිදුණු ලෝකයෙන් ඈතර වූ ලෝකෝත්තර මාර්ගාංග පූර්ණය කරගන්නා සසර දුකෙන් සදහටම මිදී නිදහස් වෙන මාර්ගංගාට බුද්ධ දේශනාවේ බුද්ධ ධර්මයේ තියෙන දෙකක් දෙපැත්තක තියෙන එකක් තේරුම් ගන්න
ඕනේ.
ඔව් ඒක ඇත්ත. දැන් බුදුහාමුදුරුවෝ කිව්වා දැන් සෝතාපට්ටි ඵලයට පත් වුණාම අර දුකින් මිදී නිදහස් වෙනවා සතර අපායෙන් මිදී නිදහස් වෙනවා සකදාගාමි ඵලයට පත් වුණාම අන්න නිරෝගී වෙනවා එතකොට යම්කිසි කෙනෙක් සකදාගාමි ඵලයට පත් වුණාම තමයි අර ආරෝග්‍ය පරම අය රෝග හැදෙන්නේ නැහැ අය රෝග උපාදානය කරගන්නේ අය අර දැන් අර කාමරාග ඕලාරික වශයෙන් සහමුලින් මිදී නිදහස් වුණාම දැන් මේකේ තියෙන්නේ ආරෝග්‍ය පරමාලාභ නිරෝගී නෙමෙයි. ආරෝග්‍ය කියන්නේ රෝග අත්තරින්. රෝග අත්තරින්න නම් කාමරාග ඕලාරික වශයෙන් හිටෙන් අත්තරින්. ඒ වගේම දැන් ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දරං මේ වගේ හතරක්ම තියෙනවා. වචන හතරෙම ලෞකික අර්ථයක් අද බුද්ධ ආගමේ කියනවා. හැබැයි ඊට වඩා ගැඹුරු නිවනටම උපකාර වන නිවනම පෙන්වා දෙන පරමාර්ථ අට හතරක් මේ පද හතරෙම තියෙනවා. එනිසා ආගමේ අටුව ආකාරයෝ මේ සියල්ල පැවැත්ම යහපත් කරන්නයි අර පද පරම ලෙස අට්ටගෙන. ඒ පදවැල්ම ධර්මයේ ලෝකෝත්තර නිවන් මාර්ග විග්‍රහ කරලා විස්තර කරලා පාර ගියා දෙන්නයි පරමාර්ථ ධර්මයේ හැටි. ඒකනේ මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ නානා අර්ථ, නානා ධර්ම, නානා නිරුක්ති, නානා පටිසම්භිදා කියන මේ දෙකම යමෙක් කියන්න දන්නවා නම් එතකොට අට්ඨ නානත්ති පඤ්ඤා අට්ඨපටි සම්බිදේ ඥාන, ධම්ම නානත්ති පඤ්ඤා ධම්මපටි සම්බිදේ ඥාන, නිරුත්ති නානත්ති පඤ්ඤා නිරුක්තිපටි සම්බිදේ ඥාන, පටිභාන පටි නානත්ති නානා පටි සම්බිදේ ඥාන. එතකොට දෙපැත්තම කියනවා. දෙපැත්තම කිය යුතුයි. මේක ලෞකිකයි, මේක ලෝකයෙන් එතර වෙන ලෝකෝත්තර මාර්ග. අපි මේ ලෞකික ලෝකෝත්තර දෙකම උභය අර්ථ සාධනය දැනගත්තේ නැත්නම් එතන නිවන වැහෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ බුද්ධ ධර්මය උභය අර්ථ සාධනයක්, උභතෝ භාග විමුක්තියක් පෙන්වලා දුන්න. උභය අර්ථ සාධනය තමයි ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් සසර දුකෙන් සදහටම මිදී නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒ වගේම උභතෝ භාග විමුක්තිය කිව්වේ මේ තාවකාලිකව ලබන ධ්‍යාන අභිඥා ලැබලා ලබන විමුක්තිය, චේතෝ විමුක්තිය නෙමේ, මග්ගඵල ලැබලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කරගෙන ලබන ප්‍රඥා විමුක්තියයි බුදුහාමුදුරුවෝ ධර්මය. ඒ නිසා මේකේ දෙකක් තියෙනවා. දෙපැත්තම බෞද්ධය හැටියට අපි දැනගන්න ඕනේ. එකක් විතරයි බුද්ධ ආගමේ කියන්නේ මතකුණ පින්නන්නේ. ඒකයි වරද. ඒ නිසා ආගම පැවැත්ම යහපත් පවත්වාගෙන යන්න හොඳ යහපත් දෙයක්. ආගම හොඳයි. මොකටද? පැවැත්ම යහපත් පාට. හැබැයි අපායෙන් මිදෙනවද? දුකෙන් මිදෙනවද? වයසට යන එක, දෙද රෝග හැදින එක, ආබාධ හැදින එක, මරණයට පත් වෙන නවත්තන්න. නමුත් ලෝකෙන් එතර වුණොත් ඒ ඔක්කොගෙම පරිමුච්ඡති දුක්ඛස්මාති වදා. ඒ නිසා මේ බුද්ධ දේශනාවේ තියෙන්නේ උභතෝ භාග විමුක්තිය, උභය අර්ථ සාධනය දෙකම එකවර මිනිහෙක් වූ ඉපදුණු කෙනෙකුට ලබා ගන්නට පුළුවන් පාරක් මාර්ගයක් පිළිවෙත. තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි අහන්න.
එකක් තමයි දැන් අර මෑණියන් වහන්සේ ඇහුවා ගිහිගිල නිවන් දකින්න බැරිද වහන්සේ විසින්කට පිළිතුරු ලබා දුන්නා. මමත් අහන්නේ ලේසි නිවන් දැකීම සඳහා මේ ගිහිගිය ඉඳන්ද, එහෙම නැත්නම් ශාසනයට ඇතුල් වී
දැන්
කියන එක
අද මං එතෙන්දි කිව්වා අද සම්මත සම්ප්‍රදායෙන් පවතින බුද්ධාගමේ පවතින මේ සම්මත ශාසනයට ඇතුල් වුණොත් අද වෙන්නේ මොකද? ඔය මරණ ගෙවල් වල දාන ගෙවල් වල පිරිත් ගෙවල් වල පිරිත් නූල් බැඳ බැඳ ඔය වර කර කර යන්න වෙනවා. Tamange විමුක්තියට පාර හොයා ගන්න බෑ. මිනිසුන්ට ඔය මරණ ගෙවල් වලට දාන ගෙවල් වලට පිරිත් ගෙවල් වලට යන්න ඒක හොඳයි. හැබැයි Tamange වැඩේ කරගන්න බැරි වෙනවා. ඊට අමතරව අද සම්මත සම්ප්‍රදායික බුද්ධ ආගමේ තියෙන්නේ ග්‍රන්ථ ධූරය පිරීම. ග්‍රන්ථ ධූරය පිරීම කියන්නේ මොකද්ද? ඉගෙනගෙන ඔය බෞද්ධ පාලි විශ්වවිද්‍යාලේ බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨයේ අපේ අධිපති ආමඳුරණන් වහන්සේ දින්නම ග්‍රන්ථ ධූරය පුරනවා. උපාධි ගන්නවා, විභාග පාස් කරනවා, ඉගෙන ගන්නවා, උගන්වනවා. හැබැයි විපස්සනා ධූරය පුරන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා දැන් මේ බුද්ධ ධර්මය තියෙන්නේ ග්‍රන්ථ ධූරය තේරුම් ගන්න ඕන. ඒක පරියාප්ති ශාසනය. විපස්සනා ධූරය පුරන්න ඕන. ඒක ප්‍රතිපත්ති ශාසනය ප්‍රතිවේ. දෙකම කරන්න පුළුවන් වෙන තත්ත්වයක් අද සම්මත අර තැන්වල නැහැ. අද මේ සම්මත පන්සල් වලත් නැහැ. අර කැලේ තියෙන වනවාසී නිකායේ ආරණ්‍ය වලත් නැහැ. ඒවත් තියෙන්නේ බැලුවහම යම් පිළිවෙතක්. එහෙම නැත්නම් වත රැකලා සීලපිට පරාමාසයට හැරෙන වත රැකීමක්, දුතාංග රැකීම. නමුත් මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අපිට පුළුවන් වෙනවා මේක සමාජයට පෙන්වන්න කියන්න. ඒ නිසා මගපලලාභීන් කිහිප දෙනෙක් ඉදිරියේදී මහන වෙයි, මහන වෙනවා. එතකොට මීට වඩා අර මගපලලාභී බව ලබන්නට පුළුවන් අයට ස්ථාන මහන වෙන්න තැන් ප්‍රතිපත්තිය පුරණ තැන් සකස් වෙයි. එතකොට එන්න පුළුවන්. ඒවා දැන් ක්‍රමානුකූලව ටික ටික හැදීගෙන එනවා.
අපේ ආන්දෝලනේ තව සුමුණි ගැටලුවක් තියෙනවා මම මෙහෙම අහනවා. අපේ ආන්දෝලනේ රහතුන් වහන්සේලා
වැරදි වචනේ.
රහතුන්
වහන්සේලා කියලා එක බුද්ධ දේශනාවේ. මොකද්ද හරි වචනේ?
අරහතුන් වහන්සේලා පිරිනිවන් පානවා.
ඔව්.
එතකොට සාමාන්‍ය මිනිස්සු අපි හැම දෙනාම මරණයට පත් වෙනවා.
ඔව්.
එතකොට ස්වාමීන් වහන්සේ අරහතුන් වහන්සේලා පත් වී ශරීරය පංචස්කන්ධයක් පිරිනවා. අපිටත් ස්වාමීන් වහන්සේ ශරීරය පංචස්කන්ධයක් පිරිනවා. එතකොට අරහතුන් වහන්සේ පිරිනිවන් පෑවගෙන පස්සේ උන්වහන්සේගේ චිත්ත බලය, මනෝ බලය යමතන අපිට දැනගන්න නෑ. නමුත් ස්වාමීන් වහන්සේ මේ අපි ප්‍රත්‍යජන මිනිස්සු කලුරිය කරාගෙන පස්සේ අපිට ඔක්කොම ටික පේන්න තියෙනවා. අපේ එක්කයි අයින් වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඒ අයින් වෙන විඥාන ශක්තිය ඒක කොහොමද ස්වාමීන් වහන්සේ නැවත මෞර්යපත් කරා හෝ යම් කිසි භවයක් කරා යන්නේ කියන එක සාමාන්‍ය
ඒක තමයි. දැන් මේකේ හේතුව තමයි, හේතුව මම දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කිව්වා. අරහතුන් වහන්සේගේ අර උපාදානය කරගත්ත කර්ජකය තමයි අර මැරෙනවා කියලා කියන්න පුළුවන්. පැවැත්ම අවසන් කරනවා. නමුත් පුතග්ජන පුද්ගලයෙකුගේ මැරෙනකොට අර කර්ම බීජ, කෙලෙස් බීජ, ගති පොදියම මනෝ මේකයි රැඳිලා ගොඩ ගැහිලා එක්කලා උපාදානය කරගෙන තියෙනවා. අරහතුන් වහන්සේගේ මනෝ මේකය වීතරාගී, වීතදේශී, වීතමෝහී නිසා කෙලෙස් බීජ වලින් තොරයි, කර්ම බීජ වලින් තොරයි, විඥාන බීජ වලින් තොරයි. ඒ නිසා විඥාණයෙන් අලුතෙන් සකස් කරගන්න උපතක් හදාගන්න ක්‍රමයක් පිළිවෙතක් ඇත්තේ නැහැ. කර්ම බීජ එකක්වත් නැත්නම් පැල කරන්න බෑ. අරහතුන් වහන්සේගේ කර්ම බීජ පැල කරන්න සුදුසු බීජ එකක්වත් නැහැ. බීජ සියල්ල ඇහැ කළා, විනාශ කළා, කපලා, අයින් කළා දාලා තියෙනවා. ඒකනේ කීනම් පුරාණං නවන්නත්ති සම්භවං විරත්ති චිත්තේ ආයතිකේ භාස්මෙන් කිව්වේ තුන් ආකාරයකින්ම කර්ම බීජ කෙලෙස් බීජ සියල්ලම අරහතුන් වහන්සේ ඉවත් කළා. අනුසය එකක්වත් අලුතෙන් ඇති වෙන්නේ නැහැ, ආසය එනිසා ඇති වෙන්නේ නැහැ. එනිසා අලුතෙන් උපදින්නට උපතක් ලබන්නට පුළුවන් ක්‍රමයක් අරහතුන් වහන්සේගේ මනෝමය කායේ රැඳෙන්නේ නැහැ, ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි එතෙන්දී මනෝමය කායය ඉතුරු වෙනවා, අන්තර්ධානීය වෙනවා, ගිහිල්ලා සියලු බුදුවරුන්ගේ අරහතුන් වහන්සේලාගේ මනෝමය කායයන් එක තැනකට, ඒ කියන්නේ මේ මිහිතලයේ මධ්‍ය මණ්ඩලයට කේන්ද්‍රගත වෙලා එතන එක් තැන් වෙනවා. වෙන කොහෙවත් යන්න. හොඳයි, එහෙනම් දැන් අවස්ථාව මේ ධර්ම දේශනාව, එහෙමනම් ධර්ම සාකච්ඡාවත් අවසානයි. ඊළඟට තියෙන්නේ බුද්ධ පූජාව කරලා මේ මහා සංඝරත්නය වෙනුවෙන්, සිල්මෑණියන් වෙනුවෙන් සහ මේ පින්වතුන් වෙනුවෙන් දානමය පින්කමක් කිරීම. අපි ඒ සියලු දෙනාට දානමය පින්කමටත් සහභාගී වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඊට පෙර අපි දැන් පැය දෙකකටත් වැඩි කාලයක් මේ පින්වතුන් මේ දහම් කරුණු පිළිබඳව නොයෙකුත් දේවල් අහගත්තා, දැනගත්තා. තමන්ගේ හිත පිරිසිදු කරගන්නේ කොහොමද, යුතුකම් වගකීම් ඉටු කරන්නේ කොහොමද. එනිසා අපි යුතුකමක් වගකීමක්, ඥාති ධර්මයක් ඉටු කිරීම සඳහා ඔබ සියලු දෙනාගේ නමින් මිය පරලොව ගිය, ඔබගෙන් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට, වර්ග පරම්පලාවල සියලු ඥාතීන්ට ඔබ විසින් තුන් සිට පහදාගෙන කැපකොට පින්දී ඒ ඥාති ධර්මය යුතුකම ඉටු කරන අවස්ථාව මේ. ඒ නිසා සියලු දෙනා කල්පනා කරන්න ඕන, ඔබෙන් පින් බලාපොරොත්තු වෙන බොහෝ දෙනෙක් මේ මොහොතේ පින් ගන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒ සියලු දෙනාට කැපකොට පින් දී ඒ අයව මුදවා නිදහස් කරන්න ඕන. ඔබ ඒ සංසාර ණය ගන්න දිනුවෙන් එතකොට මිදී නිදහස් වෙනවා. ඒ නිසා මේ ගාථාවන් කියලා තුන් සිට පහදාගෙන ඒ තමන්ගේ තම තමන්ගේ ඥාතීන්ට ඥාති ධර්මයේ ඉටු කිරීම හැටියට පින් දෙන්නට, පින් පවරන්නට මේ ගාථාවන් කවුරුත් කියන්නේ කියලා පින් දෙන්න. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා උදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච සම්බදම් පුඤ්ඤ සම්පදා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාති හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තුයාව නිබ්බාන පට්ඨියා. ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා, සහනයක් වේවා, ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරෙන්නටම මේ සියලු ධර්ම කාරණා භාවිතයට ගන්නට ඔබට ශක්තියක් ලැබේවා.